ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
Thank you. As the President made a policy statement, I've just, in a short time I have, picked a few issues which I would like to highlight from the policy statement. Now, one of the broad themes that he brought from the statement was that the problem facing this country is economic and it's not political. And I want to disagree with that statement right at the beginning, because there's economics, there's politics, and there is a political economy. And the problem facing this country is politics in a sense, and it is the rule of law that is a problem facing this country. So I would say that the President didn't really go to the root causes of the problem, but he was dealing with some of the issues on the surface. He emphasized that it was the law that was needed, and more laws had to be bringing, and we are not objecting to bringing laws. But the problem facing the country is to do more with the compliance of the law rather than the law. Nothing will change unless there is compliance with the law. If acts are violated, people need to be punished, of course through the judicial process. And therefore this is actually the problem. Those who are convicted in a court of law are sitting in this chamber, and they are making laws, and they are even trying to see if they can change the judges, the people who are sitting here, who are convicted by a court of law. This is almost making a joke of it. They want to make changes. Then if you look at it, going further in that speech, I see that we often don't meet the targets that have been set on the economy. It may be on revenue, it may be on something else. What we then do is we alter the targets. And we alter the targets, and then we say, we have now met the new benchmark. The new targets have been met by us. It's really not that. We need to fix the loopholes. For example, tax concessions need to be fixed. Large-scale industries and often get tax concessions, and there is no even playing field. This needs to be fixed if we want to fix the economy. The sugar scam is one of that has been mentioned frequently. It's big business, or it's friends and known people that get the benefits. And when you think about the pressure that the value-added tax, the VAT, has created on the middle class and on the poor, it is really, really a scandal that we have tax concessions and we are giving it to selected parties, but the pressure is being put on the public of this country. I understand that even casino taxes haven't been collected more recently. So how do we actually address these issues then? We have to address these issues. We don't talk about spending. Spending needs to be looked at, right? There was a research report that came out a week or two ago which said that the armed forces for food and for uniforms in 2022-2024 had spent 75 billion rupees. Research report, not my report. Research report talks about it. Now, on the other hand, the President, in a previous speech in here in Parliament, when I proposed that the tax-free income be increased from 100,000 to 200,000 so that the middle class gets some kind of a respite. These are honorable people who get in a bus or a train or a van or a car and go to work every single day, every single day. They look after their children, they look after their families, they look after their parents, their grandparents. They don't depend on the state. That's why I was proposing that the tax-free income be increased. That the President said that day in his speech that it will cost the government 63 billion. Contrast the 63 billion, which I have just told you about the 75 billion. We have to really look at it rationally. Even spending needs to be looked at. Transparent spending needs to be looked at. That is the point that I would like to make to the President, given his speech yesterday. Exports, he said exports were up, and he quoted a figure from 2022, which is 13.1 billion. I'm very happy when exports go up, because that's the only way for Sri Lanka. Exports must get primacy. But the actual number in 2023 was 11.9. It had actually come down from 13.1 to 11.9. It's nothing to celebrate. But I'm saying is, let's be truthful, let's be accurate, and let's get our exports up, because we need to get it. We must have sustainable growth. That's what this country needs. We need sustainable growth. We signed an FTA with Thailand just the other day. We just only saw it about 2 days ago. I haven't been able to read the full FTA because it's several pages. But one of the significant things in that FTA is that the concessions, the duty-free concessions, come starting from the 10th year onwards. Now, when we signed an FTA with India, we go for the duty-free concessions from year one. So market access from year one. This is coming 10 years down the road. So FTAs alone won't do. It is that the devil is in the details of an FTA. And we need to look at the details. Why aren't foreign investments coming? Foreign government restrictions. Electronic procurement is missing. Implementation is poor. And corruption is a big, big issue. And it has been brought to my notice that an FDI of nearly $100 million for a BOI proposal to establish an industrial site in Putlam has been sabotaged. The Sri Lanka Insurance Corporation has signed a 30-year agreement with Asha Minerals on the 10th of April 2023. And it found out that it's a paper company which doesn't have really a capital. Neither has it a GSMB license. Neither has it got experience in actually looking at minerals. But this company has been given. I must say this for the respect of the public servants. The boards are appointed by politicians and political appointees. But the Ministry of Finance had a Mrs. Walpola on the board. And she has objected to it. And I'm proud about it because I worked in that ministry.
That government, you have more 2 minutes.
That government servants have the guts to actually object when they see that there is something wrong. I tried to find out who was behind Putlam Ilmenite Limited. And I found out that Dilma, Access Engineering and Haley's are the owners of this company. So I am placing it before this house. දූෂණය තුරන් කිරීම ජනාධිපතිතුමා කිව්වා හුරු අල්ලනවා කිව්වා හුරු අල්ලන්න බෑ කියලා කිව්වා හුරු අල්ලන්න ඕනේ කියලා කිව්වා එනම් මේ සඳහා පදනම් කරගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වාගේම විද්‍යාත්මක ක්‍රමවේගයක්ද අවශ්‍ය වෙනවා ඒවා ක්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන් අවශ්‍ය වෙනවා දූෂණ විරෝධී පනතක් ගෙනාවා නමුත් මම අහන්න කැමති ප්‍රශ්නය මේකයි ආර්ථික අර්බුදයක් නෙමෙයි මෙතන තියෙන දේශපාලන ශක්තියක් නැහැ ඒ නිසා තමයි මේක විසඳන්න බැරි ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුමක් විද්‍යාත්මක විසඳුම අවශ්‍යයි කියලා කිව්වා මැතිවරණයේදී ලබන ඡන්දය ඉලක්ක කරගෙන ඉටු කළ නොහැකි පොරොන්දු දීමෙන් ප්‍රලාප දොඩවන්න එපා කියලා කිව්වා ඊයේ කතාවේ සඳහන් කරපු දේවල් මම මෙතන කිව්වේ මම අහනවා ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් ඇයි ඇති කරන්න බැරි ස්වාධීන නඩු පරිපාලනයේ කාර්යාලක ආණ්ඩු වෙන්න පුළුවන් ආණ්ඩු යන්න පුළුවන් නමුත් එතකොට ඒ නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා ස්ටෝලන් ඇසට්ස් රිකවරි පනත ඒ කියන්නේ හොරු ඇල්ලීමට හොරකම් කරපු වත්කම් ලබා ගැනීමේ පනත ඇයි ඒක ඉක්මනට ගෙනන්න ගේනවා විතරක් නෙමේ පනත ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලයි ප්‍රමාද කරන්නේ ඇයි ඒක කරලා නැත්තේ කියලා මම අහනවා ඇයි මේව කරන්න බැරි මේව ආර්ථිකයේද මේක දේශපාලන අදිෂ්ඨානයේද කියලා ඒකට ජාත්‍යන්තර සහයෝගය ලබා දෙනවා මේක එක්සත් ජාතීන්ගේ වැඩපිළිවෙලක් එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා දෙනවා නඩුව ඇසීම ඉක්මන් කරන්න බැරි ඇයි කියන එක මම අවසන් කරනවා මෙහෙම ජනාධිපතිතුමා තව යෝජනාවක් ගෙනලා කිව්ව ක්‍රියාත්මක කරනවා කියලා දෙනවා කියලා කිව්වා ලක්ෂ මිලියන 200කට ඉඩම් දෙනවා කියලා කිව්වා මට අද වතගේ මතකයි දිනය ඔබරායි හෝටලේ 1990 විතර අවුරුදු 35කට උඩදී මම බැංකු සේවකෙක් වෙලා ඉන්නකොට හැමෝටම ආරාධනාවක් දුන්නා බැංකුවේ ප්‍රධානියට දුන්නා බැංකුවේ ප්‍රධානිය වෙනුවට ගියේ මම එතනට ගියේ ඒ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආරාධනාව උඩ එදා විශේෂ දේශකෙක් හිටියා හර්නෑන්ඩෝ ඩෙ සෝටෝ කියලා පෙරු ජාතිකයෙක් එදා එතන හිටියේ ද අද පාත් කියන වෙනස් මාර්ගයක් කියන පොත ඔහු නිකුත් කළා ජනවාරි මාසේ 1989 දී ඒ පොතේ කිව්වේ ඉඩම් නැති අයට ඉඩම් නීතිමයව ලබා දෙන්න කියලා තමයි එදා ඔහු සඳහන් කළේ ඒකෙන් ඒ රටේ තිබුණ ත්‍රස්තවාදය
තුරංගුණා ඒ රටේ තිබුණ ත්‍රස්තවාදය ජනාධිපති ප්‍රේමදාසයක දැකලා තමයි ඔහු කැඳවලා ඒක කළේ අවුරුදු 35කට උඩදී මේක අපිට ඒක අවාසනාවන්ත සිද්ධියක් ජනාධිපතිතුමා ත්‍රස්තවාදයෙන් නැති වුණා නමුත් පෙරූ රටේ ෂයිනින් පා ත්‍රස්තවාදයට තිත තිබ්බේ ඒ වැඩපිළිවෙල හරහයි තිබ්බේ ඒක කරන්න ඉඩ තිබුණ නැහැ ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි අවුරුදු 35කට උඩදි කරන්න තිබුණ දෙයක් ඇයි මෙච්චර කල් ප්‍රමාද වුණේ කියන එක මම අහනවා දැන්වත් හරියට විනිවිදභාවයෙන් නීතිමයව පරිසරයට හානියක් නොවන විදියට ඒක ක්‍රියා කරන්න කියලාත් මම ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා ලබා දුන්න වේලාවට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මහින්දානන්ද අරුත්ගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා
රසනේ සභාපතිතුමනි ජනාධිපතිතුමා විසින් 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි සතිවාරයේ විවෘත ක්‍රමෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිළිබඳ විවාදය පුරා දින දෙකක් ඊයේ දවසෙත් අද දවසෙත් පැවැත්වෙනවා අපි මුලින්ම මේ විවාදය ආරම්භ කිරීමට කලින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආරම්භයේදී විපක්ෂයේ හැසිරීම පිළිබඳ අපි දැක්කා මේ විවාදයේ ජනාධිපතිතුමා මේක ආරම්භ කරනකොටම විපක්ෂයේ කට්ටිය නැගිටලා ගියා විපක්ෂ නායකතුමා පොත් ටික අරගෙන යන්න ගියා හැබැයි තුමා නියෝජනය කරන පක්ෂයේ සභාපතිතුමා පාර්ලිමේන්තුවේ රැඳී සිටියා රාජිත සේනාරත්න මැතිතුමා සැදී සිටියා චම්පික රණවක නැදී හිටියා හලීම් මැතිතුමාත් ඉඳලා අරයෙන් පණිවිඩ ආපු හින්ද ගියා තමුනාස්සලට අඩු ගානේ විපක්ෂ නායකට බෑ තමන්ගේ කණ්ඩායමේකට තියාගන්න ඒ තමයි තමුනාස්සලගේ විපක්ෂ නායක අඩු ගානේ තමන්ගේ ටීම් එකටද පක්ෂයේ සභාපති තියාගන්න බෑ ඒ පක්ෂේ ඊළඟට විපක්ෂේ විපක්ෂ නායක කියන්නේ මේ පක්ෂ ඔක්කොටම නායක. එතුමත් එක මෑතකදී එක්කවෙච්ච ජීඑල් පීරිස් මහත්තයා ඉස්සරහ පුටුවේ. එතුමත් එක්ක ජනාධිපතිවරයාට ඡන්ද දුන ඩලස් සිරිපරමතුමා මේ පැත්තේ. අඩුගානේ තමුනාස්සලගේ විපක්ෂ නායකට විපක්ෂේ තියා තමුනාස්සලගේ පක්ෂේ තියා විපක්ෂේවත් එකට තියාගන්න බැරි වුණා මේ විවාදේ දවස් දෙකේ තමුනාස්සල මොනවද කතා කරන්නේ. ඒ නිසා අපි දැක්කා මේක ඉතින් පුදුම වෙන්න ඕනේ නැහැ මේ පාර්ලිමේන්තුවේටපත් වෙච්ච අසාර්ථකම උද්දච්ච කිසිම දඬුමක් නැති අරමුණක් නැති විපක්ෂ නායකයෙක් ඉන්න පාර්ලිමේන්තුවක් ඒ නිසා අඩු ගානේ මේ වගේ දෙයක් සැලසුම් කරනකොට තමනාස්සල මීට වැඩිය සූදානම් වෙලා මේ වගේ විවාදයකට මේ වගේ කටයුතු කරනනම් හොඳයි කියලා අපි මුලින්ම කියනවා ඒ වගේම අපි දකිනවා විපක්ෂය මේ පාර්ලිමේන්තුවේ මං හැමදාම කිව්ව අවාසනාවකට මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය හැසිරෙන ආකාරය විපක්ෂයට පුළුවන් ආණ්ඩුවක් විවේචනය කරන්න අයිතිය තියෙනවා ඒක තමයි විපක්ෂයේ කාර්යභාරය හැබැයි රටක තීරණාත්මක අවස්ථාවකදී විපක්ෂයේ කාර්යභාරය දැන් මට මතකයි අවුරුදු 30ක් මෙරටේ තිබුණ යුද්ධය අවසන් කරන්න බහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කරපු අවසාන වකවානුවේ විපක්ෂය හැසිරිච්ච ආකාරය කිලිනොච්චියට කියලා මැදවච්චියට යනවායි කියලා කිව්වා හරි ඕනේ කොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා විපක්ෂ නායකට එහා පැත්තට හිටපු කිරියල්ල මහත්තයා කිව්වා ඕනේ කොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා ඒ තමයි තමුනාස්සලා අවුරුදු 30ක යුද්ධය අවසන් කරනකොට තමුනාස්සලාගේ විපක්ෂය තමුනාස්සලා කරපු කාර්යභාරයේ මේ යුද්ධය අවසන් කරා අපිට මතකයි කොවිඩ් වසංගතය ආවා මුළු ලෝකෙම ආර්ථිකය කඩාගෙන වැටුණා තමුනාස්සලා කොවිඩ් එක වෙලාවේ ආණ්ඩුවට දුන්න වද තමුනාස්සලා ආණ්ඩුවට කරපු ප්‍රෙෂර් එක තමුනාසල කොවිඩ් වසංගතේනුත් ආණ්ඩුව ඔලුවට දාගෙන බලයට ගන්න තමුනාසල සාකච්ඡා කළා. දැන් ඊළඟට 20-22 වෙති ආර්ථික අර්බුද. මේ මුළු ලෝකෙම ආර්ථික කඩාගෙන වැටලා තියෙන වෙලාවක රටේ මිනිස්සුන්ගේ ඛණ්ඩන තෙල්දිගෙන මේමගේ ආර්ථික අර්බුදයකට දාලා තියෙන වෙලාවක තමුනාසලගේ විපක්ෂය අඩු ගානේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න තමුනාසල ගෞරවනීය සහයක් දුන්නද කියලා අපි විපක්ෂයෙන් අහනවා. ඒ නිසා මේ රට විනාශ වෙන්න ආණ්ඩු විතරක් නෙවෙයි විපක්ෂයත් වගේ කියන්න ඕනේ කියන එක තමුනාස්සලා මතක් කරන්න එපා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන අඩු ගානේ රටේ තීරණාත්මක අවස්ථාවක කලදීවත් අපි දේශපාලන ભેදකින් තොරව මේ වගේ අපි පිළිගන්නවා තමුනාස්සලා මේ ආණ්ඩුවක අමාත්‍යංශක හොරකමක් සිද්ධ වෙනවනේ. ඒකට විරුද්ධව කතා කරන්න අපිත් ඔබතුමාලත් එක්ක ඉන්නවා. ඒක විරුද්ධව අල්ලස් එකට යන සීයගෙන කරන අපි එන්න. රටේ ලාභ ලබන ආයතනයක් විකුණනවා නම් අපිට කියන්න අපි එන්න. හැබැයි රටේ ජාතික ප්‍රශ්නවලදී අපි පොදු එකඟතාවයකින් යන්න පුළුවන් නම් තමයි ඉතාමත් වැදගත් කියන එක විපක්ෂයට කියන්න ඕනේ. තමුන්නාන්සේලා අපිට දොස් කියනවා ඇයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දෙන්නේ කියලා. දැන් මට පස්සේ නලින් ප්‍රනාන්දු මහත්තයා හැම මෙතන හිටියා නම් කියනවා ඒ දවස්වල රනිල් වික්‍රමසිංහ මහත්තයාට වැඩියෙන්ම බැනපු මහින්දානන්ද. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගුණ ගයනවා කියනවා. අපේ අනුරාධපුරයේ මිත්‍රයෙක් ඉන්නවා ඊළඟට කතා කරොත් ඕකම කියයි. ඇයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දෙන්නේ? අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩු පක්ෂයේ වැඩියෙන්ම ගැහුව කෙනා කිව්වොත් ඒ මහින්දානන්ද අලුත්ගම. ඔව් අපි ගැහුවා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එදා දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක අපි එක ගුණේ නැහැ. අපි එතුමාට ගැහුවා එදව්. හැබැයි ඇයි අද අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිටගන්නේ? ඒ වෙන මොකවත් නෙවෙයි, මේ ආර්ථිකේ කඩාගෙන වැටිලා මිනිසුන්ට යන එන මන් නැතුව, කණ්ඩ නැතුව, තෙල් ටික නැතුව, ලයිට් ටික නැතුව මේ අර්බුදය බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. තමුන්නාස්සලගේ කොන්දප නැති නැති විපක්ෂ නායකට අඬ ගහලා මගේ ඉස්සරහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ස්පීකර් ෆෝන් එක දාලා කතා කරලා කිව්වේ සජිත් ගන්න මේක ඇවිල්ලා බාර ගන්න කිව්වා. මගේ නෝණ කිව්වයි කිව්වා කේන්දරේ හොඳ නැහැයි කියලා. හරි, මේ තමුන්නාස්සලගේ විපක්ෂ නායක. ඒ නිසා මේ අභියෝගයේ හමුවේ මිනිසුන්ට කණ්ඩ නැතුව මිනිසුන්ට ගන්න තමුන්නාස්සලා උදාහරණයකට ග්‍රීසිය. ව්‍යාර්ථිකේ කඩාගෙන වැටිච්ච වෙලාවේ ග්‍රීසියට ගියා අවුරුදු 10ක් මේ ප්‍රශ්යෙන් ගොඩ එන්න. හැබැයි වත්මන් ජනාධිපතිතුමාට පුළුවන් වුණා, හැකියාව ලැබුණා වසරක් ඇතුළත මේ ආර්ථික අර්බුදයට මිනිසුන්ට හුස්ම ගන්න අවශ්‍ය සහාය ලබා දෙන්න. ඒකයි අපි එතුමත් එක්ක හිතගන්න. මේ වෙලාවේ මේ රටේ නායකයෙක් නැහැ, මේ රට ගොඩ ගන්න කෙනෙක් නැහැ, මේ අර්බුදයට විසඳුන්න කෙනෙක් නැහැ. ජාත්‍යන්තර සහාය අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා හරි මේ අර්බුදය විසඳන්න එතුමාට හැකියාව ලැබුණා. අනේ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොන්දේසි විතරවත් සහාය දෙන්නේ. මං බොහොම දැක්ක එතුමා බොහොම කැමැති වැඩක් කරා, මං බොහොම ප්‍රිය කරා එතුමාට. මං එතුමාට දුරකතනෙන් කතා කරලා ස්තුතිවන්ත වුණා. අපි දැක්ක එතුමා පෞගේදා කැලණිය විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාල කියන්නේ බොහෝ අය හිතාගෙන ඉන්නේ මේ මුදා නොගත් ප්‍රදේශයක් කියලා. විශ්වවිද්‍යාලයකට දේශපාලනඥයෙක් යන්න බෑ. එහෙම තමයි විශ්වවිද්‍යාල අරගලකාරයෝ හිතන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොන්දක් තිබ්බා කැලණිය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ ගොඩනැගිල්ල විවෘත කරලා එන්න. ඔය විශ්වවිද්‍යාලය කියන චන්ඩියෝ කියන මහත්තුරු ටික එතුවා එන්නල කලින් දවසේ වෙනකන් එක රැකගෙන හිටියා. හැබැයි එතුවා එන දවසට කලින් දවසේ රැ ගිහිල්ලා එතුමා ගියාට පස්සේ ආපහු අරගලේ පටන් ගත්තා. ඒ නිසා අපි ගරු කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. මේ රටේ මුදා නොගත්ත ප්‍රදේශයක් නෙවෙයි විශ්වවිද්‍යාලය කියන්නේ. හැබැයි මට කොන්දක් තිබුණා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න. අන්න ඒකට ගරු කරලා තමයි අපි විපක්ෂ නායකතුමනි විපක්ෂයේ තමුන්නාස්සලට කියන්න ඕනේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිටගන්න. දැන් මේ පහුගියදා සම්මත කරපු ඔන්ලයින් පනත තමුන්නාස්සලා දන්නවා මේ පනත නිසා සමාජයට තරුණ පරම්පරාවට වෙන 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 විනාශය පිළිබඳ මේක මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකට තේරුම් නැති වුණාට, පාර්ලිමේන්තුවේ විපක්ෂයට තේරුනේ නැති වුණාට මේක ඇමරිකාවේ සෙනෙට් එක තේරුම් ගත්තා මේ ප්‍රශ්න. ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ තේරුම් අරගෙන මේ Facebook එකේ නිර්මාතෘවරයා ඔහුව ගෙනාවා. ඔහු ඇතුළු සමාජ මාධ්‍ය ප්‍රධානීන් සෙනෙට් එකට ගෙනල්ලා ඒ සමාජ මාධ්‍යෙන් අසාධාරණට ලක් වෙච්ච දෙමව්පියෝ ගෙනල්ලා ප්‍රශ්න කෙරෙව්වා. ප්‍රසිද්ධියේ සමාව ගත්තා. මේ සමාජ මාධ්‍යන නියාමනයක් නොමැති නිසා මේක වෙන හානිය පිළිබඳ අපි ගත්තොත් සිංගප්පූරු පාර්ලිමේන්තුව ගිය අවුරුද්දේ, එංගලන්ත පාර්ලිමේන්තුව, ජර්මනිය මේ ප්‍රධාන රටවල් සියල්ල 2023 අවුරුද්දේ මේ සමාජ මාධ්‍ය නියාමනය සඳහා පනත් සම්මත කරගත්තා. හැබැයි තමුන්නාන්සේලාට, තමුන්නාන්සේලා විපක්ෂයේ ඉඳගෙන කට්ටියට මඩ ගහන්න, පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කළා මඩ ගහන්න, තමුන්නාන්සේලාට මේ තුට්ටු දෙකේ වැඩවලට සමාජ මාධ්‍ය නැති නිසා තමුන්නාන්සේලා මේකට අසා විරුද්ධ වුණා. තමුන්නාන්සේලාගේ දරුවන්ට මේ සමාජ මාධ්‍ය නිසා ඔබේ දරුවට වෙන හානිය ඔබ දන්නවා. ඒ නිසා ඇමරිකාවේ සෙනෙට් එකට මේක තේරෙනවා, ලෝකෙ දියුණුම රටේ පාර්ලිමේන්තුවට මේක තේරෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඕගොල්ලන්ගේ විපක්ෂ නායකතුමාට මේක තේරෙන්නේ නැහැ. ඒක තමයි මේ විපක්ෂ නායක ඉදිරිපත් කරපු අපේක්ෂකයට අපි ඡන්ද නොදී අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දුන්නේ. අන්න ඒ කාරණේ නිසායි කියන එක ඔබතුමාලට කියන්න ඕනේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපි හිටගන්නේ ඇයි කියන එක තමුන්නාස්සලට කෙටියෙන් ඔබතුමාලට මෙලි පිළිබඳව පැහැදිලි කරනවා. ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි, මම මේ එතුමගේ හොඳ කියනවා වගේ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන එතුමගේ නරකත් මම කියනවා. ඒ තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න පවිත්‍රමතුමී විතරයි. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මුදල් අමාත්‍යංශයේ විශ්වාස කරන්න එපයි. මේ මුදල් අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන් විශ්වාස කරන්න එපයි. ඒ නිසා මේක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උනේ. ඒ නිසා මේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලබා දෙන දත්ත සංඛ්‍යාලයකට විශ්වාස කරලා ආණ්ඩුව තීන්දුව ගන්න එපයි කියලා අපි ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපි ආණ්ඩුවට කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කරමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන්න තොරතුරු ටික වැරදි කියලා මුදල් අමාත්‍යාංශය පිළිගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දුන්නා මේ අවුරුද්දේ මෙච්චර ආදායම් එකතු කරන්න ඕනේ කියලා. ඒකල 100% ගණකින් අඩු කරයි. ඒකට හේතුව තමයි මුදල් අමාත්‍යාංශයේ වැරදි තොරතුරු දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ඒ නිසා මේ මුදල් අමාත්‍යාංශයෙන් නිලධාරීන්ගේ දෙන දත්ත තොරතුරු ඒ නිසා අපි ආණ්ඩුවෙන් රජෙන් අපි දිගින් දිගටම මම ඉදා ජනාධිපතිතුමා ළඟ තියාගෙන කිව්වා මේ ගහන බදු ක්‍රමයට අපි විරුද්ධයි. මේ බදු අපි පිළිගන්නවා. අපි අත උස්සලා ඡන්දය දුන්නේ අපිට වෙන විකල්පයක් නැහැ. අපේ මෙච්චර කාලයක් අපේ මේ අපිට අඩු මුදල් ටික අපි හොයාගත්තේ මුදල් අච්චු ගහලා රාජ ආදායමයි වීදමයි වෙනස ගත්තාම අපි සල්ලි අච්චු ගැව්වා නැත්නම් ණයට අරන් ගැව්වා. අපිට දැන් අච්චු ගහන්නත් බෑ ණයට ගන්නත් බෑ. ඒ නිසා අපිට තියෙන එකම විභාගයේ බදු වැඩි කිරීම පමණයි අපි පිළිගන්නවා. ඒකයි අපි අත ඉස්සුවේ. හැබැයි මේ බදු වැඩි කිරීම වැරදි. මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේකට වග කියන්න ඕනේ. තම විශේෂ භාර අමාත්‍යවරයාට දෙන දත්ත පුලස්සනේ සභාපතිතුමනි මගේ ළඟ තියෙනවා. මේ බදු වැඩි කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීලා තියෙන ඉලක්කම් සහ මේ වෙනකොට අපි එක්කව කරලා තියෙන බදු. දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මේ වසරේ බලාපොරොත්තු වෙනවා රජය බදු වශයෙන් බිලියන 135ක්. මාසකට බිලියන 11107ක් බලාපොරොත්තු වෙනවා ජනවාරි 31 වෙනකොට ඛනිජ තෙල් වලට ගහන බදුවල. හැබැයි ඔබතුමාලට කියන්න ඕනේ ඛනිජ තෙල් සංස්ථාව ජනවාරි මාසේ තෙල් වලින් ආරම්භ කළා තියෙනවා බිලියන 20.631ක්. ඒ කියන්නේ බිලියන 9.5ක් වැඩියෙන් එක්කව කළා තියෙනවා. මොකටද එක්කව කරන්නේ? ඇයි අපි මේ තෙල් වැඩි කරන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මේක නෙවෙයි. ඇයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අභිභෝ අපි මිනිස්සුන්ට බදු ගන්න? තෙල් මිල වැඩි කරන්න ඕනේ නැහැ. මෙච්චර වැඩි කරන්න ඕනේ නැහැ. දැන් බලන්න මේකට පැල් එකක් ගහලා. ඒ නිසා ඛනිජ තෙල් ඇමතිතුමා මේ පිළිබඳව ලොකු සටනක් කරනවා. මේ තෙල් මිල වැඩිකම මිනිස්සුන්ට දරා ගන්න බෑ. බස් ගාස්තු වැඩි වෙනවා. පාසල් වැන් වැඩි වෙනවා. ඒ නිසා තෙල් මිල මෙච්චර වැඩි කරන්න ඕනේ නැහැ. වැඩි කරන්න වෙලා තියෙන මේ ගහලා තියෙන බදු නිසා මෙච්චර බදු අවශ්‍ය නැහැ. මාසයකට බිලියන 9.5ක් වැඩියෙන් බදු එකතු කරලා තියලා කියන්නේ අවුරුද්දකට බිලියන 115ක්. අවුරුද්දකට බිලියන 115ක් කියන්නේ රාජ්‍ය සේවකයකට ගන්න පේයි ටැක්ස් එක අයින් කරන්න පුළුවන් මේකෙන්. රාජ්‍ය සේවකයාගේ වැටුපට ගන්න ටැක්ස් එකෙන් බලාපොරොත්තු වෙන බිලියන 100යි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන දත්ත මතර දෙන්න එපා කියලා. දැන් වැට් එක වැඩි කරා. වැට් එක වැඩි කිරීම තුලින් රජයේ බලාපොරොත්තු වෙනවා මුලස්සනේ සභාපතිතුමනි වැට් එක වැඩි කිරීම තුලින් මේ අවුරුද්දේ බිලියන 660ක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ මාසයේ බලාපොරොත්තු වෙනවා මාසයකට බිලියන 56000 මිලියන 56333ක් බිලියන 56. හැබැයි එක්කව ගල තියෙන්නේ කියද? බිලියන 43. දැන් වැට් එක වැඩි කරා. මිනිස්සුන්ට බඩු මිල වැඩි වුණා. දැන් මේ වැට් එක වැඩි කරලා බලාපොරොත්තු වෙන මොකද 3%ක් වැඩි කරලා වැට් වලින් ආදායම ගන්න. දැන් ඒ ආදායම ලැබිලා තියෙනවද? නැහැ. වැට් එකෙන් ආ බලාපොරොත්තු වෙච්ච ආදායම රජයට ලැබිලා නැහැ. දැන් මිනිස්සු කෑෂ් බිස්නස් පටන් අරගෙන ඒ නිසා අනවශ්‍ය බදු මිනිස්සුන්ට ගහලා මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලා අපි රජයට කියන්නේ. අපි ජනාධිපතිතුමාට කියන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන සංඛ්‍යාලයකන මේ සංඛ්‍යාලයකන පිළිගන්න එපා. මෙච්චර මිනිසුන්ට බදු ගහන්න ඕනේ නැහැ. අපි ආක්ෂයක් හැටියට රජයට සහයෝගය දෙනවා. හැබැයි අපි හැමදාම ජනාධිපතිතුමාට කිව්වා මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. මේ බදු බර අමාරුයි, බඩු මිල අමාරුයි. අපි ආණ්ඩුවට කියන ප්‍රධානම දේ තමයි මේ බදු බර සැහැල්ලු කරන්න, බඩු මිල අඩු කරන්න කියන එක. ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂය හැටියට අපිට පොරොන්දු වුණා මේ සියල්ල බදු සංශෝධනයක් එතුමා මාර්තු මාසේ ආරම්භ කරනවායි කියලා. දැන් බලන්න එතුමාගේ අයවැය කතාවේ. එතුමා කිව්වා රාජ්‍ය සේවකයාට වැඩි කරපු බදු පඩිය අප්‍රේල් ඉඳලා ගෙවන්නේ කියලා. ඇයි? මුදල් අමාත්‍යාංශය දුන්න සංඛ්‍යාලේඛනයට අනුව පඩි ගෙවන්න වෙන්නේ අප්‍රේල් මාසේ. හැබැයි ජනාධිපතිතුමා ආපහු කියනවා නෑ මං ජනවාරි මාසේ ඉඳලා ගෙවනවා කියලා. ඇයි? එකතු කරපු බදු වලින් ගෙවන්න පුළුවන්. එහෙනම් ජනාධිපතිතුමා නොම ගෙවුවේ කවුද? මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශය. ඒ නිසා දැන් ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇමතා කතාවක් කරා. එතුමා කතා කරපු එකේ එතුමා කතා කරනකොට එතුමාගේ කතාව ජනාධිපති ලේකම් කාර්යාලයේ මුද්‍රණය කරලා තිබුණා. ඒ මුද්‍රණය කරපු කතාව මේ පාර්ලිමේන්තුවට බෙදුවේ නැහැ. ෆොටෝ කොපියක් බෙදුවේ. ඇයි? ඒ කතාවට මුදල් අමාත්‍යාංශය දීපු තොරතුරු වැරදි. බිලියන 1000ක වෙනසක් තිබ්බා ඒකේ. බිලියන 1000ක වෙනසක්. මුදල් ලැබතිවරයට හරියට දත්ත දෙන්න බැරි මුදල් අමාත්‍යාංශය ලේකම් තවදුරටත් තියාගන්නවද කියන එක ජනාධිපතිවරයා දෙවරක් හිතලා බලන්න ඕනේ. එතුමගේ රාජාසන කතාවට දෙන දත්ත වැරදිනා. බදු සම්බන්ධයෙන් දෙන දත්ත වැරදිනා. තව මුදල් අමාත්‍යාංශය වෙන ගණදෙනු ගැන හෙට අනිද්දාට තව අපට කියන්න තියෙනවා. ඒ නිසා රජයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ නිලධාරීන්ගේ මුලස්සනේ සභාපතිතුමනි අපේ ආර්ථික අපේ කමිටු සදා මේ මුදල් අමාත්‍යාංශය ඇතම් ආයතන අපි කැදෙව්වා. කැදවලා බලපුව කිසිම නියාමනයක් නැහැ. මේ ආයතන කරන මුදල් අමාත්‍යාංශයේ කිසිම නියාමනයක් නැහැ. මේ බදු ගෙවණ එකේ වංචාවේ පිටිපස්සේ වැඩියෙන් ඉන්නේ බදු සමාගම්. මේ විගණන සමාගම් නියමාමනය කරන්න මුදල් අමාත්‍යාංශයේ යටතේ වෙනම ආයතනයක් තියෙනවා. අද වෙනකන් එක විගණන සමාගමකට නඩු දාලා නැහැ. අද බලන්න මුදල් අමාත්‍යාංශයේ යටතේ නීති කෙටුම්පත් හදන වෙනම ආයතනයක් තියෙනවා. අද වෙනකම් බැරි වෙලා තියෙනවා ආයේෂිය ආදම්බදු පනතේ අවශ්‍ය සංශෝධන ටික කරගන්න. ලෝකෙ එකම රට අවුරුදු 20ක් බදුන ගව ඉන්න පුළුවන් එකම රට ලංකාව. ලෝකෙ අභියාචන හතරක් දෙන්න පුළුවන් එකම රට ලංකාව.
ඔබතුමාට තව විනාඩි 3ක කාලයක්.
මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන මේ නීති හදන තැන් බලන්නේ නැහැ. අපි කැදෙව්වා රාජ්‍ය ණයගන්න රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තියෙනවා. ලංකාව ට්‍රිලියන 3.7ක් ණය අරගෙන තියෙනවා. මේකේ ප්‍රෝග්‍රස් එක කරන් බැලුවාම 15%යි ප්‍රගතිය. ගත්ත ණය භාවිතා කරලා නැහැ. අපි ණය ගත්තට වැඩිය වන්දි වශයෙන් ගෙවලා දෙනා නියමිත කාලෙට මේවා භාවිතා නොකරපු නිසා. ඒ නිසා මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනය ඒ ආයතන බලන්න මේ මුදල් ඒවා නියාමනය කරන්නේ නැහැ. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ රජයන්ට බාර දෙන සමහරට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ බදු නිදහස් කරන්න දුන්න සංකේලයකට නිවැරදිද කියන ප්‍රශ්නාර්ථය අද අපට තියෙනවා. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකු පෞගේ කාලේ රාජ්‍ය බැංකු වලින් බිලියන ගණන් ණය අරගෙන පොලු දීපු මිනිස්සු ටිකක් ඉන්නවා. ලංකා ප්‍රධාන සමාගම් මම නම් කියන්න කැමති නෑ. හැබැයි අපේ බැංකු දෙකට පොලු ඒගොල්ලන්ගේ කම්පැනි නමින් කෙන්‍යාවේ තියෙනවා තේවත. අපේ රටේ බංකොලොත් සමහරු තියෙනවා බැංකු වලට පොලු. හැබැයි තාම ලංකාවේ යන්නේ ප්ලේන් එකේ හෙලිකොප්ටර් එකේ. හැබැයි ලංකාවේ බැංකු වලට පොලු. රාජ්‍ය බැංකු වලට පොලු තියලා රාජ්‍ය බැංකු වලට මුදල් ගෙවන එක නවත්තලා තමන්ගේ සල්ලි ටික ගිහලා විදේශ රටවල තැන්පත් කරලා මේ රටේ මහා වැදගත් මිනිස්සු වගිනුවෙන් ඉන්නවා. හැබැයි මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය මොනවද කරන්නේ? රාජ්‍ය බැංකු වලට ගෙවන්න දෙන මුදල් ටික අය කරගන්න කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ පොඩි මිනිහට මේ වදේ දෙන්න එපා. මේ පොඩි මිනිහට බදු ගහන්න එපා. අපි කියන්නේ තියෙන මිනිහගෙන් ගන්න. මුලස්සනේ සභාපතිතුමනි අපේ රටේ මිලියන 5ට වැඩිය බදු ගෙවන මිනිස්සු 1000ක් අපට හොයාගන්න නැහැ. 1000ක් අපට හොයාගන්න නැහැ. ඒ නිසා මේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයෝ ප්‍රබල අපනයනකරුවෝ ආනයනකරුවෝ බිලියන 1කට වැඩිය ආනයන අපනයන කරන විතරක් 600ක් අපේ රටේ ඉන්නවා. ඒකෙන් කී දෙනෙක්ද බදු ගෙවන්? මම එක දවසක් දේශීය ආදම්බද පාර්තුංගෙන් ලා කැඳෙව්වා බිලියන 1කමාරක් ආනයනය කරපු එක ව්‍යාපාරිකෙක් ආනයනය කරාට පස්සේ ඔහුගේ ලිපිගනුව දේශීය ආදම්බද පාර්තුමේන්තුව වැව්වා. ඒ කියන්නේ බිස්නස් කරන ෆයිල් වහනවා. මෙහෙම ආදම්බද පාර්තුමේන්තුවක් අපිට තියෙන. ඒ නිසා අපි කියන්නේ රජයට ආදායම් එකතු වෙන්න ඕනේ. හැබැයි පොඩි මිනිහා තලලා ආදායම් අරගෙන වැඩක් නැහැ. මිනිස්සුන්ට අමාරුයි. මේ බදු බර වැඩි, බඩු මිල වැඩි. ඒ නිසා මාර්තු මාසේ වෙනකොට රජය අපට සහතිකයක් දුන්නා. රජය අපට පොරොන්දුණා මාර්තු වෙනකොට මේ බදු ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙත් එතුමා කිව්වා මේ බදු සංශෝධනයකට යනවා, බදු සහන දෙනවයි කියලා. අපි මේ වැට් එක 18% කළිතුන් නැහැ. ඒ නිසා මේක ආපහු රිවර්ස් කරලා මේ වැට් එක 15% ගෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ රාජ්‍ය සේවකයට ගහලා තියෙන pay tax එක මේ ලක්ෂයට දීලා තියෙනක මේක ලක්ෂයකට දෙකකට ගෙනියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ හිඟය පුරවන්න බදු නොගෙවන බදු වංචා කරුවන්ගෙන් බදු අය කරගන්න කියලා අපි කියනවා. රජයට බදු නොගෙවන බිලියන 946ක් බදු කොමිසමේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිර වෙලා තියෙනවා. ඒ බදු නොගෙවන මංකොල්ලකාරයන්ගේ බදු ටික අය කරලා පොඩි මිනිස්සුන්ට සාහන දෙන්නේ කියලා රජය වෙනුවෙන් ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා. ගොමිසුතු.